సమంతా చక్కవాలే సూవత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం దమ్మ సవన కాలో అయం బదంత దమ్మ సవన కాలో అయం బదంత దమ్మ సవన కాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని మే మొహతే మే పినుతున్ సేలు దినామ బలాపొరొత్తు అన్నే ధర్మశ్రవణే కరన్నటై. అది మీ దేశనావే దాయకత్వేగన కటయుతు కరన్నే హోమాగమ దియగమ పదించి మ్యూరియల్ నానాయక్కార హపుగల మేనియన్నెతులు పినుతున్. ఏ పినుతున్ సేలు దినాటం అప్పి మీ కుసల్ అనుమోదనా వేవా కేలా ప్రార్థనా కరను. మెతనట మీ సంబంధ వీసిన సేలు దినాటద జీవితావబోధయ ధర్మావబోధే పినిస్ మీ కుసల్ బలవత్వేవా కేలపి ప్రార్థనా కరను. దెన్ ధర్మశ్రవణీకరన్నట కాలయ. ఇది మీ బుద్ధ శాసనీక్యాన్ని ఎత్తటం మీ అపే జీవితే కెలెస్ నిరుద్ధ కిరీమ పినిసమ మతువెచ్చ దయా. లోకే సియలుమ దేవాల్ కెలెస్సు దిశాయ్ అవబోధే పినిస నిమి. లోకే సియలుమ దేవాల్ కెలెస్ వెనువింతి. అప్పుడు కౌరు తుగాన్నీ నెహే మీ కెలెసున్ గింగ్ సిత ముదవగాన్ని కోహమద కియల బుద్ధ సాస నెహర్ తేనిసాపి హెమదామ దుఃఖమత ఇన్ని. అప్పు జీవితే హెమదామ దుఃఖిన్ పీడితాయి దుక్ పరిదాహయ కపే జీవితే అతులే తీయను దుఃఖిన్ మిదీమ కియన్న అప్పుడు అభియోగ్యాక్ అప్పుడు కౌరుత్ తుగాన్నీ అపే సితే కెలెస్ దకిండ్ ఏ దెక్క కెలెస్ నిరుద్ధ కిరిమ పినిస అనిత్య వశం కెలెస్ టిక దకిండ్ అనాత్మ వశం దకిండ్ లోకే రెందెండ్ పులు అంతెనక్ నిమి లోకే అతేరల దాండో నీ కక్కేలా అప్పట కౌరు తుగన్నను అది కౌరు తుగన్నే. ఏనిసా లోకింగ్ అప్పట విచ్చే యాపతక్ నే హెబే అప్పట బుధురజన స్వాదాల దారమింగ్ లోకు యాపతక్ వినవా. మీ ధర్మీకియాన్ని అపే జీవితే హివనెల్ల వెటునత్ అతి ఎనిసా బుద్ధురజనసుకి శ్రావకి ఆ ధర్మి హివనెల్లట తాసాకరండో పటిచ్చ సముపాధి వగేక గెంబురుయి ధర్మి హివనెల్లట తాసాకరండో. అత్రమ ధర్మి హివనెల్ల కియాన్ని శీలయట ధర్మి హివనెల్ల వెటినవా కీలకిన అది శీలయట. ఎతుట శీలేన్ తమాయి అపేతుల పవతిన బోమ రాలు కెలెస్ కడాండి తిన ఉదాహరణ కదా రాగేకి హరి రాలు ఇని అందునగాండ పులువా ద్వేషేకి అనిక రాలు అందున రాలు ఇక అని ఈక అందునగాండ పులువా ఇక సంకీర్ణ అయితామా అందునగాండ పులువా దానికి ఏం తీయమా అందునగాండ బరిది అందునగాండ పులువా లేసి ఇక రాలు మద్యం ప్రమాణికెలిస్తేను మద్యం ప్రమాణికెలిస్కే అని పిన్నత్ని మీ ఎత్తడమ మీ మూలిక వశీమ కెలిస్సుల రలుబవ అయితే సీలేట్ హరి ఎత్తకొట కెలిమ్మ ఒరకంకరండి తిన బొరుకి అండి తిన మట్ట మీకట ఈలంగట అయితి కెలిస్ రలు ఉనత్ ఏవా అందునగాండ పుడువాంగ ఇవ తమ అప్పకేబు రాగ యాగయ ద్వేషయ తన్నావ అందునగాండ పులువా బెరిమత్ నే. ఇది బుద్ధ శాసన ఎవనెల్ల వెటున్నట పస్సి అపే అర ఓలారిక మట్టమీ పవతిన ఔల్ కమ అపిట్ట మిదెన్న పులువా ఎతుడే ఎవనెల్లకి అపమితన అదహస్కరని శీలే తోడు మళ్ళీ అసన దేక్యాన హొరుకండాయమ కిటియా ఏ హొరుకండాయమ హొరక మీ గీయం రేట ఇకతూనో ఇక తెనకట మీ హొరుకండాయమ రేట ఇకతూనహమ මේ හොරු කණ්ඩායමෙත් එකතු වෙලා ඉන්නවා. ඒ කිට්ටුවම ගල් ගුහක සානස නමක් හිටියා. තේ ස්වාමීන් වහන්සේ හොඳට පිළිවෙත් පුරාගෙන ඉන්නවා. මේ හොරු බැලුවා හාන්දුර කෙනෙක් ඉන්න නිසා අපිට අමාරු වැටෙන්නත් වෙන්න පුළුවන් කියලා මෙයාලා පරිස්සමින් හිටියේ මුල් ගන්න. දැන් මේ හාමුදුරුව බැලුවා මේ හොරුත් එක්ක නිවැරදි කරන්න යන එක කිසි තේරුමක් නැහැ. මොකද ලෝකේ නිවැරදි කරලා බෑනේ. ලෝකේ නිවැරදි කරන්න උත්සාහ කිරීම කියන්නේ මහ වෙහෙසක් ඒක. ඒක පහසු නැහනේ ලෝකේ නිවැරදි කරන්න උත්සාහ කරන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන් නිවැරදි වීම තමයි ශ්‍රේෂ්ඨ දේ විදියට වදාළේ. ලෝකේ නිවැරදි කිරීම ශ්‍රේෂ්ඨ දේ විදියට බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. තමන්ගේ නිර්වද්‍යතාවය ගැනයි අපිට සලකලා බලන්න කිව්වා. අපි ඇත්තටම ගෙවල් දොරවල් වල ආයවත් නිවැරදි කරන්න අපි උත්සාහ කරන එක අනවශ්‍ය වෙහෙසක්. කෙලෙස් හොයන මිනිහා කොහොමත් කෙලෙස් හොයාගෙන යනවා. ඒකට ඕන තරම් හොර රහසේ පාරවල් මේ කාලේ තියෙනවා. ඉතින් ලෝකේ පාලනය කරන්න හදන එක හරි වෙහෙසකර වැඩක්. හොඳට බලන්න. තමන්ගේ ගෙදර කෙනෙක් අනවශ්‍ය හැසිරීම් මෙයා තුළ තියෙනවනะ. අපි කැමති නැති හැසිරීම් තියෙනවනะ. වරක් දෙවරක් තුන්වරක් කියලා බලන්න. පැටලෙන්න යන්න එපා. ඇයි පැටලිලා පැටලි පැටලි ඉන්න තරම් තැනක් නෙමෙයි මේ අපි ඉන්නේ. දැන් ඔයාලා ලෝකේ නිවැරදි කරන්න, ගෙදර ඉන්න අය නිවැරදි කරන්න හැදුවට ඔයාලා ඉස්සරහ නිවැරදි වගේ ඉඳී පාඩුවේ. එයාට වරද්ද ගන්න ඕන තරම් පාරවල් මේ කාලේ තියෙනවා. හොඳම පාර තමයි ෆෝන් එක. එනිසා ඔයාලා මේ වෙලාවේ ලෝකේ නිවැරදි කරන්න හදන එක අසාර්ථක දෙයක්. ඒකට පාරවල් තියෙන ඕන තරම්. ඒ කියන්නේ ඔබට නිවැරදි වගේ පෙන්නලා එයාලට පාරවල් ඕන තරම් තියෙනවා. එනිසා මේ වෙලාවේ අපි ලෝකේ නිවැරදි කරන්න උත්සාහ කරලා බලලා අතහැරලා දාන එකයි හොඳවදි. මොකද අපිට ලෝකයේත් එක හැපි හැපි ඉන්න වෙලාවක් නැහැ. අපිට තියෙන්නේ බොම් පොඩි කාලයයි. අපිට තියෙන්නේ බොහොම පුංචි කාලයයි. එතකොට මේ පුංචි කාලය ඇතුළත අපි කොහොම හරි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට එකතු වෙන්න ඕන. ඒක අමාරු නෑ. අපිට තනි තනිව ධර්මයට එකතු වෙන එක අමාරු නෑ. ගෙදර අම්මලයි තාත්තලයි දරුවයි ඔක්කොම එකතු වෙලා ධර්මයට ඇදගෙන යන එක අමාරුයි. ඒක කරන්න යන්න එපා. එතකොට දැන් අර හොරු කණ්ඩායම නිවැරදි කරන්න අහඳුරු ගියේ නෑ. ඇයි අහඳුරු නිවැරදි කරන්න ගියන්න සමට එහාරු මේ කැලිනු තෙලවල දාන්න පුළුවන්. අමාරුම ඝාතනය කරන්න උනත් පුළුවන්නේ. එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හාමුදුරුව ඒකට මේ ප්‍රතිචාර දැක්වුවේ නැහැ. හොරුත් බැලුවා හාමුදුරුවන්ගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ වගේ. අපි ඉතින් අපේ වැඩක් බලානිමු. දැන් මේ හාමුදුරුවත් ඔය හිටපු ආවේ. ඇයි අයින් කරදරයක් නැහැ නේ කියලා හොරුත් බැලුවා. ඊට පස්සේ මේ රජ්ජුරුව මේ හොරු කණ්ඩායම ඉතින් රටට මහත් විශාල සාපයක්නේ. දැන් මේ හොරගම් කරන 500 විතර කණ්ඩායම රජ්ජුරුව ප්ලෑන් කරා මෙයාලා වල්ලන්න. රජ්ජුරුව වට කරා එක දවසක් මේ හොරු කණ්ඩායම ඉති බටවලු කීපය තල වටකලා කැලේ. වටකලා කැලේ ඇතුළට ලං වුණා ටික ටික. විශාල බටවලු කණ්ඩායමක් නේ. මීට ලං එතකොට මේ අය කොටු වුණා. මේ අය දැනගත්තා අද ලේසි නෑ බේරෙන්ට. ඇයි බටවලුලු කීපයක් යොදලා තියෙන්නේ. ඒගොල්ලෝ ලං වෙලත් ඉන්නේ දැන් වටේටම. දැනගත් අපි ඉවරයි කියලා. මරණ බය දැනෙනකොට හරි අසරණයි අපි. එහෙම අසරණ වෙන දවසක් ඔබටයි මටයි එනවා ඉස්සරහට. ගිහියන්ටයි පැවිද්දන්ටයි අපි ඔක්කොටම එනවා එහෙම එක. ඒ වෙලාව කවද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක තරුණ බාල මහලු ඒවා අදාළ නැහැ. ඊටාම නුදුරු දවසක් එනවා අපි. ඒ කියන්නේ මේ අපි ස්ථිර අත්දකින්න දෙයක් ගැන මම මේ කියන්නේ. අත්දකින්නත් පුළුවන් අත් නොදකින්නත් පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. විය හැක විය නොහැක කියලා එහෙම එකක් නැහැ. ස්ථිරසාරයි. ස්ථිරවම වෙන්න નિયමිතයි. මේ ළඟදී වෙන්නේ අපිට ඒක. බොම් පොඩි කාලේයි තව තියෙන්නේ. මිනිහ කවුරුදු දහයක් හිටියොත් තව ඉතින් දවස් 3500ට වඩා අඩුයි. මේ ගෙවෙන්නේ දින සතිනි පින්වත්නි. අවුරුදු 10ක් මිනිහෙක් ජීවත් වුණා කියන්නේ දවස් 3500යි. ඊටත් අඩුයි. අවුරුදු 20ක් හිටියොත් දවස් 7000කට වඩා අඩුයි. ඒ කියන්නේ දවස් 7000කටත් වඩා අඩු පොඩි කාලයක් ඇතුලේ තමයි මේ ඔක්කොම කරන්න වෙලා. ඒ නිසා ඔයාලට පැවිදි වෙන්න එහෙම මේ තරුණ අය එහෙම මේ බණහන අය ඉන්නවා. පැවිදි වෙන්න අවස්ථාවක් හම්බුනොත් ඒ හම්බෙන පළවෙනිම අවස්ථාවේ පැවිද්දට යන්න. වැඩි හිටියන්ට පව මම කියන්නේ ඒක. පැවිදි වෙන්න අවස්ථාවක්. මොකද පැවිද්ද කියන්නේ අපිට උපරිම ධාරිතාවකට යන්න පුළුවන් භූමිය. ධර්මය ඇතුලේ මේ දුක නිමා කිරීම ඇතුලේ කෙලෙස් සංසිඳීම ඇතුලේ උපරිම සීමාවකට යන්න පුළුවන් තැන පැවිද්ද කියන්නේ. ඒ නිසා අපිට පැවිද්දට අවස්ථාවක් හම්බුනොත් අපි අතාරින්න හොඳ නෑ ඒක. තරුණ දරුවෝ ඉන්නවා හරිය ආසාවෙන් පැවිද්දට. දෙමව්පියන්ට මං කියන්නේ පැවිද්දට යනවා කිව්වොත් ඒකට යන්න දෙන්න. අතාරින්න එපා. මේ තා අල්ලගෙන ඉන්න එපා. ඔයා ගියොත් අපි කොහොමද කෑම කන්නේ? මේ ගෙදර පාළුවට යයි, මේක සොහොන් පිට්ටනියක් වෙයි, කොහොමද ඉන්නේ කියලා කියන්න එපා. අපිට සොහොන් පිට්ටනිය කියන්නේ අමුතු ඒවා නෙමෙයි. සුසානේ කියන්නේ අමුතු තැනක් නෙමෙයි. ඒ නිසා පින්වත්නි, අපි පුළුවන් තරම් මේ බුද්ධ ශාසනේ නම් මන්නම් කියන්නේ පුළුවන් තරම් හිත පහදව ගන්න පැවිද්දට. ශ්‍රේෂ්ඨ දෙයක් පැවිද්ද කියන්නේ. ඒ වගේම අමාරු දෙයක් කියන්නේ පිනක් තියෙන උඩින් පැවිද්ද ශ්‍රේෂ්ඨ වුණාට ඒ ශ්‍රේෂ්ඨත්වයට සමවදින්න හැමෝටම බෑ. කවදාවත් ඔය පින් තුනලා පැවිද්දෙකුට ගරහන්න එපා. කමෙන්ට් දාන්න එපා. පැවිද්දොන්ට ගරහපුවා ෆේස්බුක් එකේ ෂෙයා කරගන්න එපා. ඒකින් වලට පැවිද්දට කවදාමත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒකින් ඔබගොල්ලන්ගේ නිවන් මගමයි දුරස් වෙන්නේ. ඒ නිසා පැවිද්ද කියන්නේ වටිනා එකක්. ඉතින් මොකද මම එහෙම කියන්නේ මේ මේ කෙලෙස් වලින් මහ වේගයෙන් බැටකනවා, ඉස්සරහට මීට වඩා බැටකනවා. දැන් මටවලලු තුන වට කරනකොට මේ හොරුන්ගේ දුවා ගන්න පාර නැති වුණා. දැන් ඉතින් වට කරලානේ. දැන් අර රාජ්‍ය මේ බටබිරිස් වට කළාට කිසිම සද්දයක් නැහැ මුකුත්. සද්ද බද්ද කරගෙන එහෙම යුද්ධ සැලසුම් නැහැනේ. අභියෝගේ එක පාරටමනේ කරන්නේ. හැබැයි මේ හොරු දැනගත්තා ඒක. දැන් මෙයාලට දාඩිය දාලා මරණ බය දැනෙනකොට කොහොම වෙන්න ඕන? ස්ථීරව මැරෙනවා කියලා දැනුණොත් දැන් කොහොමද? ස්ථීරව බෙල්ල කපනවා කියලා දැනුණු ආයේ කිසිම ආයුරකින් මලමූත්‍රා පව පහ වෙන්න පුළුවන් ඒ වෙලාවේ. ඒ කියන්නේ තව ටික වෙලාවකින් මැරෙනවා කෝ. දැන් මේ ශාලාවේ දොර වහලා කිව්වොත් අපි ඔක්කොම දැන් මරනවා කියලා. ඉතින් පින්වත්නි, මේ විදියට වට කරනකොට මෙයාලට එකම පිහිටයි තිබ්බේ. අර හාමුදුරු විතරයි මතක් වුණේ. ඒ හාමුදුරුන්ට මෙයාලා කවදාවත් කතා කරලා නැහැ. කෑ ගැහුවා ගිහින් කුටිය ඉස්සරහට, අනේ හාඳුරුනේ අපිව බේරගන්න කියලා. අරසානන් සිවුර ඒකාංශ කරගෙන කුටියෙන් එළියට වැඩියා. එළියට වඩනකොට දාඩිය පිරාගෙන අර අර මේ හොරු කණ්ඩායම. ඇයි මරණ බයනි දැනින්නේද? ස්ථීරව මැරෙනවා කියලා දන්නවා. අනේ හාඳුරුනේ අපිව බේරගන්න කිව්වා. ඉතින් හාඳුරෝ කිව්වා මොකද මේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි, බටවලුළු කණ්ඩායම් කීපයක් දැන් අපි වට කරලා තියෙන්නේ. අපිට කරගන්න දෙයක් නැහැ හාඳුරුනි. අනේ අපිව බේරගන්න හාඳුරුනි, බේරගන්න කියලා කෑ ගැහුවා. කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් එහෙම මේ හොරු කණ්ඩායම කෑ ගහනකොට අර හාමුදුරුවෝ කිව්වා මම බේරගන්නම් කිව්වා. අරගොන්ට හරි සංසිඳුන ඇතුළ. ඊට පස්සේ අනේ හාඳුරුනේ කොච්චර දෙයක්ද අපිව බේර ගන්න ඕන, අපි මොනවද කරන්න ඕන කියලා ඇහුවා. ඔබ වහන්සේ අපිව බේර ගන්නවා නම් අපි හාඳුරුනේ මොනවද කරන්න ඕන කියලා ඇහුවා. අපි කරන්න ඕන දේ ඔබ වහන්සේ අපිට කියන්න කිව්වා. අපි මොනවද කරන්න ඕන කියලා ආඳුරණි කියන්න කිව්වා. එතකොට අර ආඳුරු කෝවා, එහෙනම් මම කියන දේ කරන්න කිව්වා. හා කිව්වා, දැන් එකම පිහිටයිනේ. ඊට පස්සේ ආඳුරු කිව්වා, දරුවනි අපි පෙර සසරත් අනාතයි. දැන් මෙයාලා ආගෙන ඉන්නවා 500ක්. අපි මුළු සසරම අනාතයි. ඒ වගේම අපි ඉස්සරහටත් අනාතයි. හැබැයි අපි පෙර සසර අපිට වැරදුනේ අපිට සීලයක් තිබ්බේ නැති නිසා. නුඹලා අදත් හොරකමට වැටුනේ නුඹලාට අදත් සීලයක් තිබ්බේ නැති නිසා. අද සීලයක් නැතිකමෙන් නුඹලා මතුවටද අනාත වෙනවා. නුඹලාට වෙන්නේ මොකද්ද? අනාගතයටත් අනාත වෙන්නයි. ඒ නිසා නුඹලා දැන්වත් සීලේක පිහිටියොත් නුඹලා සනාතයි කියලා අරහාඳුර හොඳට තිසරණේ පිහිටෙවෝ. මැරෙන්ඩ කිට්ටු වෙච්ච හොරු කණ්ඩායමක් එක හඬින් තිසරණේ සරණ ගියා. අර ස්වාමීන් වහන්සේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට එක හඬින් මේ අය 500ක් කෑ ගහලා කියනවා. දැන් අර වටේට වට කරලා ඉන්නේ. ඔය අතර එක පාරම අර හොරු කණ්ඩායමට අර සීලේ පිහිටනකොට ඊතල වර්ෂාවක් ඇවිල්ලා වට කරලා ඉන්නේ. අර හොරු ටික ඔක්කොම මලා ඔක්කොම මැරුණා. සුගතිය ගියා. අන්න ඒකට තමයි ධර්මයේ හේවණැල්ල කියන්නේ. ඔන්න ඒ කොටසට තමයි අපි ධර්මයේ හේවණැල්ල කියන්නේ. ତୁର ධර්මයේ හේවණැල්ල වැටෙනවා කියන්නේ ඔන්න ඔකට. ତୁର ධර්මයේ හේවණැල්ල කියන්නේ අදි සීලයට. එතකොට රළු කෙලස් කියන්නේ මොනවද? රාගය, ද්වේෂය. ඒව ඇත්තටම රළුයි. ඒ කියන්නේ රාගයේ බැලූ බැල්මටම අප්‍රකට වුණාට පේනවා ඒක. ද්වේෂයේ බැලූ බැල්මට අප්‍රකට වුණාට ඒක පේනවා. ද්වේෂයට පත්වීම ගැන යම් අඳුන ගන්න අමාරු නැහැ. ඒක ප්‍රකටයි. අනිත් ප්‍රකටතාවය ගැන කියන්නත් රළු කියන වචනේ අපි පාවිච්චි කරලා තියෙනවා. සංකීර්ණත්වයේ සහ ඒ ප්‍රකට බව. ඒ නිසා ඔය පින්නතුන්ලා පුළුවන් තරම් ජීවිත අවබෝධය කරා යන්න ආර්ය අංග වඩාගෙන පිළිවෙත් පුරා ගන්න ඕන. එතකොට මේ පිළිවෙත් පුරන කෙනා තුළ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ගුණධර්ම ටිකෙන් ටික ඔසවා තබන්න ඕන. දැන් අපේ බුදුරජාණන් වහන්සේ වදාළ සම්පූර්ණින් ධර්මයේ ගත්තාම අපි ප්‍රතිපත්ති ඇතුලේ කතා කරන ධර්ම කොටස් පැහැදිලි වෙන තැන්වලදී අපි කියනවා පුළුවන් තරම් බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියලා. හැම වෙලාවකම කියනෝනේ දහම්දුරුරු බණවලට බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියලා. බෝධිපාක්ෂික ධර්ම කීයක් තියෙනවද? 37ක් තියෙනවා. කීයක් තියෙනවද? 37යි. ඒ නිසා අපි එකට කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කිය. 37යි. ඒ 37 එකට එකට වැඩෙනවා. එකට එකට වැඩෙනවා. එතකොට ඒකේ පළවෙනියෙන් තියෙන්න ඕන දෙයක් තමයි ඒ පුද්ගලයා තුළ මූලික කාණ්ඩයක් තියෙනවා 12. ඒ 12යි අද අපි කතා කරන්නේ. සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඍද්ධිපාදය. එතකොට පින්වත්නි මූලික වශයෙන් අපිට තියෙන්න ඕන දෙයක් තියෙනවා. අපිට අපිව තේරෙන්න ඕන. එතන අපිට අපිව තේරෙන්නේ නැත්නම් අපිට අපිව සසරින් ගලවන්න බෑ. ඔයාලා ලෝකේ කවුරු ගැන තේරුම් ගත්තත් වැඩක් නෑ. හැමෝටම කියන්නේ හැමෝම එයාලට එයාලා ගැන තේරුම් ගන්න කියන්නේ. ඒ වගේම එයාලට කියන්නේ ඔයාලව තේරුම් ගන්න උත්සාහ කරන්න එපා කියන්නේ. ඔයාලත් එයාලව තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඔයාලා එයාලා තේරුම් ගැනීමත් එයාලා ඔයාලා තේරුම් ගැනීමත් ඒක සසර බැම්මක්. දැන් ආදරය කරන අය ඒ අය තේරුම් ගන්න ඕනේ. ඒකෙන් තමයි යාළගේ බැම්ම හැදෙන්නේ. ගැටේ හැදෙන්නේ එතන තමයි. අපි කියන්නේ පොඩ්ඩක් මාව තේරුම් ගන්න කියලා. පොඩ්ඩක් මාව තේරුම් ගන්න කියන කෙනෙක් වෙන්න එපා. මොකද ලෝකයාට ඔබව තේරුම් කරන්න යන්න එපා. ලෝකයාට ඔබව තේරුම් කරන්න යන එක තේරුමක් නෑ. මොකද ලෝකයට ඔබව තේරුම් කරන්න යෑමත් ලෝකයාව ඔබ තේරුම් ගන්න යෑමත් කියන්නේ තමයි ඇඳ ගැනීම. අපි කියන්නේ අපි මේ හොඳට ඇඳගෙන ඉන්නේ ඇත්තටම. ඒ ඇඳ ගැනීම ඇතුලේ තමයි වටිනාකම් තියෙන්නේ. ඔබ ඔය පින්නතුන්ලාට ලෝකෙට ඔය පින්නතුන්ලාගේ ජීවිතයට වටිනාකම දෙන්න ඕනේ නැත්තම් මේ මොහොතේ ඉන්න බව විතරක් හිතන්න. එච්චරයි. ඒ කියන්නේ මේ මොහොතේ ඉන්න බව විතරක් හිතන්න. ඒ චින්තනේ දියුණු කරගන්න. එතකොට මේ මොහොතේ ඉන්න බව විතරක්, මේ මොහොතේ මෙතන මම ඉන්න බව විතරක් තේරුම් ගන්න. මේ මොහොතේ මම නැහැ කියලා එකක් නැහැනේ. මේ වෙලාවේ මම ඉන්නෝනේ මෙතන. ඒ මොහොතේ ඉන්න බව විතරක් තේරුම් ගන්න. හැබැයි ලෝකයාට ඔබව තේරුම් කරන්න යන්න එපා. ඔබ ලෝකේ තේරුම් ගන්න යන්නත් එපා. මේ තේරුම් ගැනීම කිසිම තේරුමක් නැහැ. ඔබ කල යුත්තේ ඔබව තේරුම් ගැනීම පමණයි. ඔයාලට මේ දුක ඉවර කරන්න ඕන නම් ඔයාලව තේරුම් ගත යුතුයි. තමන් තේරුම් ගන්න නැතුව ලෝකයම තේරුම් ගන්න උත්සාහ කළත් ඒක බුද්ධ ශාසනයේ අර්ථපූර්ණ තේරුම් ගැනීම නෙමෙයි. ඒ කිසිම අර්ථපූර්ණ නැහැ ඒක. එතකොට මාව තේරුම් ගන්නකොට මට වැටහෙන්නේ අර ඇඳගත් එක නෙමෙයි. අපි ඇඳගෙන ඉන්නෝනේ ඒක නෙමෙයි. අපිට එක එක තැන්වලදී එක එක විදිහට ඇඳ ගන්න වෙලානේ. ඇඳුම්ම නෙමෙයි මේ කියන්නේ ඇඳ ගන්නවා කියලා. හිටි ගමන් අම්මගේ භූමිකාව. හිටි ගමන් බිරිඳගේ භූමිකාව. හිටි ගමන් එයාගේ නමට හරියන භූමිකාවක් තියෙනවනේ. කමල හරි කුසුම හරි මොකක් හරි එකක්. හිටි ගමන් වෘත්තීය වටිනාකම් වලට අනුව ඇඳ ගන්නවා. මම දොස්තර කෙනෙක්. මම ඉංජිනේරු මහත්තයෙක්. මම මේ නීතිඥ මහත්තයෙක්. එයා එකෙන් ඇඳ ගන්නවා. ඒ ඇඳගත්තට පස්සේ බෙදීමක් ලෝකේ බෙදන්න පුළුවන් රේඛාවක් එයාට අහු වෙනවා. මේ රේඛාව අහු වුණ ගමන් එයාගේ මැදහත්කම බිඳිලා සමානාත්මතාවේ බිඳිලා ආත්ම දෘෂ්ටිය වේගෙන් මෝරණ්ඩ ගන්නවා. ආත්ම දෘෂ්ටි. ඔය ආත්ම දෘෂ්ටිය තමයි ඒ පුද්ගලයා තුල ආත්මීය සංඥාව තුලින් මුළු සසරක් නිර්මාණය කරන්නේ. මුළු සංසාරයක් නිර්මාණය කරන්නේ. නැවත නැවත සසර නිර්මාණය කරන්නෙක් වෙන්න එපා. සසරින් ගැලවෙන්නෙක් වෙන්න. මේ මොනවා කළත් පින්වත්නි අපිට සසර යන්න වෙනවා. මේ මොනවා කළත් අපිට සසරින් ගැලවෙන්න බෑ. සංසාරේ යන්න වෙනවා. හැබැයි ඔබ යම් දවසක ඔබව තේරුම් ගත්තොත් ධර්මයට අනුව ඔබ සසරෙන් නික්මෙනවා. සසරෙන් නික්මීම වනාහි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පරමාර්ථයයි ශ්‍රේෂ්ඨාර්ථයයි ඒක. එතකොට මේ ශ්‍රේෂ්ඨාර්ථයට සමවදින දක්ෂ ශ්‍රාවකයන් හැටියට අපි අපේ ජීවිතය කියවන්න ඕන, විමසන්න ඕන, බලන්න ඕන, හොයන්න ඕන, තේරුම් ගන්න ඕන පින්වත්. නැත්තම් බෑ. පින්වත්නි අපේ ජීවිතයේ ගැඹුරින් විමසා ගන්නකොට මට මාව ඒ කියන්නේ මම ගැන හොයන්න පටන් ගත්ත දවසට දුක නිමා වෙනවා නම් මාව හොයනකොට පරමාර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මට පේන්න ඕනේ මේ ඇඳ ගැනීම අභිභවණී කරලා අපි ඇඳගෙන ඉන්න මට්ටම අභිභවණී කරලා අපි එක එක විදියට එක එක වෙලාවට ඇඳ ගන්නවා. එක එක වෙලාවට එක එක විදියට ඇඳ ගැනීම වෙනුවට අපට පොදු තත්ත්වය පේන්න ඕන අපි ඇතුලේ. මොකද්ද මේ රූපය? නාම ධර්ම මතය පේනවා. නාම ධර්ම රූපේ මතය පේනවා. මේ රූපේ ස්වභාවය කුමක්ද? නාම ධර්ම වල ස්වභාවය කුමක්ද? මෙන්න මේ ස්වභාවය කියන්න තමයි සතර සතිපට්ඨානෙ උගන්වන්නේ. කිය ස්වභාවය කායानुපස්සනාවෙන් රූපේ ස්වභාවය කියන්නයි උත්සාහ කරන්නේ. තමන්ගේ නාම ධර්මවල වේදනාවේ සංඥාවේ චේතනාවල විඥානි ස්වභාවය කියන්න තමයි මේ නාම රූපවල ස්වභාවය කියන්න තමයි සතර සතිපට්ඨානේ සතර සතිපට්ඨාණින් උත්සාහ කරන්නේ. මෙන්න මේ ස්වභාවය කියනකොට දැන් මම මේ ගොඩාක් ටිකක් මේක සරල කරලා මේ පින්නතුන්ට කියන්නේ මෙයාලට ධර්මී තේරෙන්නේ නැති වෙයි කියලා. ඒ නිසා මේ කොන්ටට තේරුම් ගන්න බලන්න. ඒ ස්වභාවය කියනකොට එතකොට මෙතන තම තමන් ඒ මොහොතේ ඇඳ ගැනීම ටිකක් තියෙන්නේ. ඒ වෙලාවට අන්නේ ඇඳ ගන්න ගතිය ගොඩාක් අඩු වෙලා අර පුළුවන් තරම් ස්වභාවිකත්වයක් එයා තුල වැඩෙන්න පටන් ගන්නවා. අර වෙනදා අර ඒ මොහොතේ ඒ විදියට ඇඳ ගැනීම එයා තුල දැන් ඉන්නේ නැහැ. එන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ මොහොතේ ඒ පුද්ගලයා තුල ඇඳ ගැනීමක් එන්නේ නැති වෙනකොට ඒ පුද්ගලයා තුල පින්වත්නි ඒ මොහොතේ එයාට වැටහෙන ටික එයා තුල වැඩිච්ච කුසලයක්. ඒ මොහොතේ වැඩිච්ච එක එයා තුල කුසලයක්. අර නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීම තේරෙන්නේ නැතිකමට, ඒ කියන්නේ තමන්ව සැබෑවටම තේරුම් ගන්න බැරිකම කියන එක ඇතුලේ ඔයාලා අත්දකින අත්දැකීම තමයි අකුසලේ. අන්න දැන් යාට කුසලයක් පේනවා, අකුසලයක් පේනවා. එතකොට යා කුසලේ කියලා යා දැක්කේ මොකද්ද? ඒ මොහොතේ එයා තුල අවිද්‍යාව සහගත ඇඳ ගැනීම වෙනුවට තමන්ව තේරුම් ගන්න බුද්ධ ශාසනය ඇතුලේ උත්සාහ කරද්දී තමන්ට තමන්ව නොපෙණි තමා තුල නාම රූප ධර්ම ටිකක් අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන බව පේන්න ගන්නවා. ඒ නාම රූප ධර්මයන්ගේ අවිච්ඡින්න පැවැත්ම ජීවිතයේ විදියට පේන්න ගන්නවා. ජීවත් වෙනවා කියලා කියන්නේ මේ අන්‍යෝන්‍ය යැපීම යැපෙන එකට ජීවිතේ පවත්වනවා කියලා කියන්නේ කියලා එයාට දැනෙනකොට මෙන්න මේ බුද්ධ ශාසනයේ පෙන්වා දෙන දැනුවත්කම තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ පෙන්වා දෙන දැනුවත්කමට අපි කියන්නේ කුසලය. එයා තුල ඒ විදියට දැනුවත් වීමක් හැම වෙලාවකම පවතිනවනම් ඒ දැනුවත්කම තුල එයා ජීවත් වෙනවනම් එයාට කුසලකාමී ජීවිතයක් තියෙනවා. අද කුසලයේ හොයන්නේ අටපිරිකරේ තුල ඉන්නේ. අද කුසලයේ තුල හොයන්නේ සිවුරක් පූජා කිරීමේ. අද කුසලයේ හොයන්නේ දානි හැන්දක් පූජා. ඒවා ඉතින් බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ දේවල්. නමුත් ලෝකෝත්තර මට්ටමේ කුසලතාවයක් කියන්නේ මෙන්න මෙබඳු චින්තනයක්. මෙන්න මේ මට්ටමට තමා තුල වැඩෙන චින්තනයක්. දැන් යාට කුසලතාවයේ අකුසලතාවයේ පිළිබඳ අදහසක් තියෙනවා. දැන් යාට සතර සම්‍යප්පාදාන වීරියක් තියෙනවා. දැන් එතනදී එයාට දැනෙනවා මෙබඳු ජීවිතයකින් මිදෙන්න ඕන. මේ ඇඳ ගැනීම ඇතුලේ නැවත නැවත මෙබඳු ජීවිතයක් ප්‍රාර්ථනා කරන අකුසලකාමී ජීවිතෙන් මම මිදෙන්න ඕන කියලා එයා තුල සිවුම්ම මතුවෙන කැමැත්ත. ඒකට අපි කියනවා ඡන්දය කියලා. මිදෙන්නේ මි කියලා එයා තුල ඇති වෙන කැමැත්ත. මිදෙන්නේ මි කියලා කැමැත්තක් ඇති වෙනවා. අන්නේ කැමැත්ත මේ විදිහෙන් මේ தත්ත්වෙන් මිදෙන්න ඕන කියලා ඇති වෙන සිත මේ මාට තමයි 이르දිපාද කියන්නේ. මේ නාම රූප ධර්මයන් කොහොමද එයාට අර ඇඳ ගැනීම වෙනුවට එයාට දැන් එයාව විමසලා බලද්දී එයා විසින් එයා තේරුම් ගනි දෙයට පේනවනේ මෙතන හුදු නාම රූප પરම්පරාවක් අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනවා කියලා. මෙන්න මේ යැපීමේ ශ්‍රාවකයා දකිනකොට මේ යැපීම දකින ශ්‍රාවකයාට මේ නාම රූප પરම්පරාව අන්‍යෝන්‍ය වශයෙන් කොහොමද යැපෙන්නේ කියලා විභාග කරලා බලනකොට මේක සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලනකොට විඥාන පත්‍යා නාම රූපං කියලා යාට පේන්න පටන් ගන්නවා. ඒකට තමයි විමංශනේ කියලා කියන්නේ. ඡන්ද චිත්ත විරිය විමංසා කියන ඒවට බුද්ධ ශාසනේ මොනවද කියන්නේ? ඒවට කියන්නේ සතර සම්‍යප්ප්‍රදාන විරිය. දැන් බලන්න මේ ಗುಣධර්ම, මේ ප්‍රතිපත්ති සහගතකම් මේවා ඔක්කොම තමා තුල විමසා බැලීමෙන් වැඩෙනියෝ. මේවා හදලා දෙන්න කෙනෙක් නැහැ. දැන් බලන්න තමන් අර මේ ලෝකයේ කෙලෙසාගත ලෝකයේ ඒ ඒ තැන ඒ ඒ විදියට තම තමන් ඇඳ ගැනීම වෙනුවට හැම තැනම තියෙන ඇඳ ගැනීම. ඇත්තටම බුද්ධ ශාසනේ මේකටමයි සංඥාවේ මුලාව කියලත් අපට පැහැදිලි කළේ. දැන් යාට යාව තේරුම් ගන්න ලෝකේ තේරුම් ගන්න යන්න එපා. ලෝකේ තේරුම් ගන්න යෑම කියලා කියන්නේ බැමි හැදෙන පොටවල්. ගෙට ගහනවා ලෝකෙට. දැන් පවතින්නේ තේරුම් ගැනීම ඇතුළේනේ. ලෝකේ මොනවා කිව්වත් කමන්නේ අපි දෙන්න තේරුම් අරන් ඉමුකෝ. ආ ඒ තේරුම් ගැනීම ඇතුළේ පවතින්න පුළුවන්. මේ මුළු බුද්ධ ශාසනයේම අර්ථය පැවැත්ම නවතා දාන එක. මොකද ලෝකයා දන්නවා එක්කිනෙක්කනාට අවබෝධ එක්කිනෙක්කනාට තේරුම් ගන්න නැතුව පවතින්න බෑ කියලා. ඒකනේ අපි ප්‍රශ්නයක් ඇති වෙනකොට කියන්නේ ඇයි වාට මාව තේරෙන්නේ නැත්තේ? ඇයි පොඩ්ඩක් මාව තේරුම් ගන්නේ නැත්තේ? එහෙමනේ ප්‍රශ්නේ පටන් ගන්න. එහෙනම් සාමාන්‍ය කෙලෙස්සාගත ලෝකයේ ඇතුලේ පැවැත්ම තුල ප්‍රශ්න නැහැ කියලා හිතන්නේ අඳුන තේරුම් ගැනීම තුල. නමුත් බුද්ධ ශාසනය පැහැදිලි කරනවා මුළු මහත් සසර පරිදාහයම නිමා කරනවා නම් දුක ඉවර කරනවා නම් එකම දේ මොකද්ද? ලෝකය තේරුම් ගැනීමට උත්සාහ නොකොට තමන්ව තේරුම් ගන්න උත්සාහ කර. එතකොට තමන්ව තේරුම් ගන්නකොට බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට බලනකොට මම කියලා අහුවෙන තැන අපිට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේ පැවැත්ම වනායි නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීම. මේ අන්‍යෝන්‍ය යැපීම නැති වෙච්ච ගමන් මාව කඩාගෙන වැටෙනවා. ඒකයි වලදාණ්ඩ වෙන්නේ. ආයුෂයයි උණුසුමයි විඥානයයි බැහැර වෙච්ච ගමන් මිනිස්සු තියාගන්නේ නැහෙනේ ගෙවල් වල. මැරිලා කියලා විසි කරලා දානවනේ. තියාගන්නේ ඇතුලේ අවයවත් අයින් කරලා බොහොම මාරුවෙන් දවස් දෙකමාරක් විතර තියාගන්නවා. ඒකටත් විශාල රසායනික ද්‍රව්‍ය ගොඩක් ගහලා අර කුණු වෙන එක නවත්තගෙන අමාරුවෙන් තියාගන්නවා. මේ අන්‍යෝන්‍ය යැපීම නැති වෙච්ච දවසට අපි කඩාගෙන වැටෙනවා. අනිත් කඩාගෙන වැටෙනකම් ගත කරන ජීවිතේට තමයි ඔයාලා ඔච්චර වටිනාකමක් ඔයාද දීලා තියෙන්නේ. ආයි පොඩි පහේ වටිනාකමක් නෙමෙයි පින්වත් අපි දීලා තියෙන්නේ. පින්වත් කරුණා කරලා ජීවිතේට වටිනාකම දෙන්න එපා. වැඩන්නේ වටිනාකම දීලා. වටිනාකම දීලා ජීවිතේ තුරුල් කරගත්ත මිනිස්සු නෑ. වටිනාකම දිදී දුකසේ ජීවිතේ අත්හැරලා දාපු මිනිස්සු ඉන්නේ. ඇයි වටිනාකම එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ජීවිතේ වටිනවනි. ජීවිතේ වටිනවා කියලා හිතන මිනිස්සු ලේසියෙන් ජීවිතය අත්හැරලා නෑ. අමාරුවෙන් ජීවිතය අත්හැරලා තියෙන. එතකොට ඔයගොල්ලෝ කියාවි නෑ ඉතින් ජීවිතේ අතාරින්න ඕනද? මොකටද ජීවිතේ අතාරින්නේ? පින්වත්නි ජීවිතේන්ද්‍රයේ රූපේ කඩා වැටෙනකොට අතාරින්න වෙනවා. ජීවත් වෙන ජීවිතේට අභියෝග කරන්න නෙමෙයි කියලා අභියෝග කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ස්ථීර වශයෙන්ම පින්වත්නි අපට ජීවිතය අතහැරෙනවනේ ටික දවසකින්. ඉතින් මේ අවබෝධය ඇතුලේ ශක්තිමත් වුණොත් එයාට සුවසේ ජීවිතය අතාරින්න පුළුවන්. පහසුවෙන් ජීවිතය අතාරින්න පුළුවන්. එයාට ජීවිතය අතාරින්න එක අපහසු නෑ. පහසුයි. පහසුයි ජීවිතය අතාරින්න. එතකොට දැන් අර ලෝකේ තේරුම් ගන්න යන වෙනකොට තමන්ව තේරුම් ගන්නකොට එයාට ධර්මයක් තිබ්බොත් එයාට ජීවිතය කියලා අහුවෙන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීම. විඥානයේ රූපේ මත යැපීමත් රූපේ විඥානයේ මත යැපීමක්. එක පැත්තකින් කඩා වැටෙනකොට මුළු මහත් කඩා වැටීමම සිද්ධ වෙන බව. එතකොට මෙන්න මේක දකින්න හැකියාව මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීමේ ස්වභාවය දකින්න එකට අපි කියන්නේ සතර සතිපට්ඨානයේ රූපේ මේ වගේ නාමයේ මේ වගේ කියලා වෙන වෙනම තේරුම් කරන්න උත්සාහ කරනවා සතර සති. එතකොට මේ මට්ටමට ජීවිතේ දකින්න එක අර ඇඳ ගැනීමෙන් තොරව ඒ මොහොතේ එක එක විදියට ඇඳ ගැනීමෙන් තොරව එයාට ඒ මොහොතේ අර පරමාර්ථ වශයෙන් ජීවිතය කියන්නේ මොකද්ද කියලා දැනෙන මට්ටම කියන්නේ කුසලය. ඇඳ ගැනීම කියන්නේ අකුසලය. ඒ කුසලා කුසලතාවේ පේනවා නම් සතර සම්‍යප්පදාන වීරියය තුළ වැඩෙනවා. මේ ජීවිතේ ඇඳගෙන ඉන්න තාක්කල් කර්ම රැස්වල නැවත නැවත එක එක විදියට ඇඳගන්න ජීවිතයක් මට හම්බ වෙනවා. එක එක විදිය. ඒ ඇඳ ගැනීම ඇතුලේ ඒක නිරූපණය කරන්නනි මිනිස්සු බොරු කියන්නේ හොඳට බලන්නකො. තමන් ඇඳගෙන ඉන්න මට්ටම පරිස්සම් කරගන්නයි මිනිස්සු බොරු කියන්නේ. නැත්තම් බොරු කියන්නේ. පින්වත්නි හොඳට බලන්න, තමන්ව පරිස්සම් කරගන්න නැත්නම් අපි මොකටද කෙනෙක් වෙනුවෙන් බොරු කියන්නේ? බොරු ගොඩාක් කියනවා කියන්නේ එයාට පරිස්සම් කර ගැනීම ගොඩාක් තියනවා කියන එක. ප්‍රවේසම් කරගන්න ගොඩක් දේවල් තිබ්බත් සීලේ විසින් ඒක බලහත්කාරයෙන් නවත්තන එකට තමයි බුදුරජාණන් වහන්සේ අවදාලේ මහණෙනි පළවෙනියෙන්ම ප්‍රඥාවෙන් වැඩේ පස්සේ කරමු සීලෙන් ශක්තිමත් වෙන්න කියලා කිව්වේ ඒකයි. මේ ඇඳගෙන ඉන්න මට්ටම සම්පූර්ණයෙන් කඩා වැටෙන්නේ ප්‍රඥාවෙන්. ඇඳගෙන ඉන්න කෙනා තුල ඕලාරික මට්ටමින් අකුසල සංස්කාරයන් රැස්වීමට අවශ්‍ය දොරගුල් වසා දැමීමටයි බුද්ධ ශාසනය අදි සීලය කියලා එකක් පෙන්නලා තියෙන්නේ පින්වත්නි. අදි සීලය කියලා එකක් පෙන්නලා තියෙන්නේ. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා හැම වෙලාවකම තමන් තුල අර දැන් මේ ඇඳ ගැනීමෙන් තොරව බුද්ධ ශාසනය විමසනකොට මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීමක් ජීවත් වෙනවා කියලා පේනවා. ජීවිතේ පැවැත්ම කියන ඔච්චරයි, ඔයිට වඩා වෙන මොකක්වත් නැහැ කියලා යාට පේනවා නම් ඔය ජීවිතේ පැවැත්ම දෙස යම් කෙනෙක් බලනකොට මේ ජීවිතේ පැවැත්ම කොහොමද සකස් වෙලා තියෙන්නේ, නාම රූප ධර්මයන් අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන්නේ කොහොමද කියලා එයා විමස විමසා බලනවා. එතකොට විඥාන පච්චයා නාම රූපං කියලා පේනවා. ඒකට තමයි කියන්නේ විමර්ශනේ කියලා. මේ විදිහට විමස විමසා බලමින් අර ඇඳ ගැනීමෙන් අයින් වෙන්න එයා තුළ ඇති වෙන කැමැත්ත තමයි ඡන්දේ කියලා කියන්නේ. කොහොම හරි මේ ජීවිතේ පැවැත්ම ඇතුලේ මේ කෙලෙස්සහගත ව්‍යාකූලත්වයෙන් මිදෙන්න ඕන කියලා බලවත් ලෙස පැන නගින සිත තමයි චිත්ත කියලා කියන්නේ. අන්න ඕවට තමයි ඍදිපාද කියන්නේ. ඔය විදියට පින්වත්නි, ඕගොල්ලෝ ලෝකේ තේරුම් ගන්න යනව වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ධර්මියත් ඉස්සරහින් තියාගෙන ඔයාලවම තමන්වම තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ උත්සාහය ඇතුලේ සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන, වීර්‍ය, සතර ඍද්ධිපාද කියන මුළුමහත් ගුණ ධර්මම වැඩෙන්න ගන්නවා. ඒ වැඩෙනකොට එයා තුල එයාට යාව හොත්තට ප්‍රකටයි. දැන් එයාට යාව අතිශයින් ප්‍රකටයි. එයාට හොත්තට යාව ප්‍රකටයි. එතකොට එයාට යාව ප්‍රකට නිසා එයාට යාව ප්‍රකට කරගන්න කියලා කවුද ඉගැන්වුවේ? බුදුරජාණන් වහන්සේ. අපිට ලෝකේ හොයන්න කියලා කවුරුත් උගන්වන්න ඕනේ නෑනේ. එතකොට ලෝකේ හොයන්න කියලා කවුරුත් උගන්වන්න ඕනේ නෑ. ලෝකේ බැමි සකස් වෙන නිසා අපි ලෝකේ හොයනවා. හොයන්න ලෝකයක් එක්ක බැමි ගැට ගහ ගන්න පුළුවන්. කෙලෙස් සහගත සිතකින් ලෝකයේ ගවේෂණය කිරීම වනාහි ලෝකයේත් එක ගැට ගැහෙන කමමයි පින්වත්නියන්, කවර දෙයක්වත් නෙමෙයි. මේ ගැට ගහගත්ත ඒවා කොච්චර අපිව දවනවද, පුච්චනවද? අද ස්වෛරීව ඔබව නැගිටින්න බැරි මට්ටමට ඕගොල්ලන්ගේ බැමි ටික බරපතලයි. බරපතලයි. මේ බරපතල කමින් මිදෙන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැර අපිට වෙනත් පාරක් නෑ පින්වත්නි. වෙන තැනක් නෑ අපිට. පින්වත්නි, මේ විදියට විභාග කරලා විමසලා මේ ආකාරයෙන් අපි ජීවිතයේ තේරුම් ගන්න උත්සාහ කරනකොට මේ තේරුම් ගන්න ශ්‍රාවකයා තුළ එයාට මෙහෙම තේරුම් ගන්න කියලා කවුද පැහැදිලි කළේ? එයාට මේ විදියට තේරුම් ගන්න කියලා පැහැදිලි කළේ අපගේ බුදුරජාණන් වහන්සේ. එතකොට එයා තුල පින්වත්නි මා පුදුමාකාර ශ්‍රද්ධාවක් උපදින්න ගන්නවා. අසීමිත ශ්‍රද්ධාවක් උපදින්න ගන්නවා. පුදුම ශ්‍රද්ධාව. අන්න ඒකට තමයි සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඔන්න ඕක. දැන් යා තුළ ක්‍රමානුකූල ඉන්ද්‍රිය ධර්මත් වැඩෙන්න පටන් ගන්නවා. යා තුළ ඉන්ද්‍රිය ධර්මත් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට යම් වෙලාවක ඒ කෙනා මේ විදිහට විමසා බලන කෙනා එයා තුළම හට ගන්නා වූ මේ නාම රූප ධර්ම ටික දුකක් වශයෙන්ම දකිනවනะ. දුකක් වශයෙන්ම දකිනවනะ. එයා තුළ හට ගන්න නාම රූප තියෙන්නේ එයාට එයාගේ ජීවිතයේ දුකක් විදියට පේනවනේ. මොකද නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීම තමයි ජීවිතය කියන්නේ. මේ නාම රූප ධර්ම ටික අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන මට්ටම ඇතුළේ තමයි ජීවිතය කියලා එකක් අපිට අහුවෙන්නේ. අපි නින්දට වැටිච්ච වෙලාවට අපිට ජීවිතය කියලා එකක් තේරෙන්නේ නැහැ. ඇයි? මේ නාම රූප ධර්මයන් ගත සහ සිත දෙක දැනින්නේ නැහැ වෙලාවට. නාම රූප දෙක දැනින්නේ. එතකොට ගත සහ සිත දෙක දැනි පවතින මට්ටමේදී විතරයි ජීවිතය කියලා එකක් අපිට අහුවෙන්නේ. ඒ ගත සහ සිත දෙක දැනි පවතින මට්ටමින් නැති වෙනකොට අපිට ජීවිතය කියලා එකක් අහුවෙන්නේ නැහැ. ගැඹුරු නින්දට වැටුනම අපිට ජීවිතයක් තේරෙන්නේ නැහැ. ජීවිතේ රැක ගන්න ඕන කියලා සිතුවිලි නැහැ හිතේ. ජීවිතේ නඩත්තු කරන්න ඕන, ආරක්ෂා කරන්න ඕන, පරිස්සම් කරන්න ඕන කියලා එකක් ඔළුවට එන්නේ නැහැ. එහෙම එකක් එන්නේ නැහැ ඔළුවට. එම නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය යැපීම ඇතුලේ තමයි වටිනාකම් නොවටිනාකම් සියල්ල රඳා පවතින්නේ. මේ විදිහට අර බුදුරජාණන්සේ ශ්‍රාවකයෙක් විදිහට දකින්නකොට යාට මුළු ජීවිතේම එමත් නැත්නම් අර ගත සහ සිත දෙක දැනෙන මට්ටම දුකක් විදිහට පේනවා. යාට දැන් ඇඳ ගන්න හිතින්නේ අර එක එක වෙලාවට එක එක විදිහට අපි අඳගන්නේ වෙස් මාරු කරගන්නේ. මිනිස්සු විශ්වාස කරන්න බෑ කියන්නේ වෙස් පෙරලෙන්න නිසානේ පින්නත්. ඒ නිසා මිනිහෙක් විශ්වාස කරන්න බෑ කියලා අපේ හිතේ තියෙනවනේ. ඒ ඇයි? එක එක වෙලාවට එක එක විදිහට එක එක සිතුවිලි මතින් අපි අඳගන්නවා. එක එක විදිහට අඳගන්නවා. මේ අඳ ගැනීම බරපතලයි. මේ මෙබඳු ගත සහ සිත දැන් අර ඇඳ ගැනීමෙන් තොරව නාම රූප වශයෙන් යාට ජීවිතේ වැටෙනකොට ගත සහ සිත දැනෙන මට්ටම පවා යා දකින්නේ දුකක් විදියට නම් ගත සහ සිත දෙක දැනෙන මට්ටම දුකක් විදියට නම් නාම රූප ටික දුකක් විදියට නම් දකින්නේ ඒ නාම රූප ධර්මයන්ගේ සමුදය විඥාන සමුදයෙන් සිද්ධ වෙච්ච එකක් ඒක දුකේ සමුදය විදියට නම් පේන්නේ විඥානයේ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධයි කියලා නිරෝධාර්ථයම නම් එයාට පේන්නේ මං දැන් ඉන්නේ මේ මාර්ගයේ කියලා පේනවා නම් දැන් ඉන්නේ යා මාර්ගයේ කියලා එයාට පේනවා නම් ඒ දැන් මාර්ගයේ ඉන්නවා කියලා දකින මට්ටම තුල එයාට ඇති වෙනවා නම් යම් සද්ධාාවක් ඒකට අපි කියන්නේ සද්ධා බලය කියලා අන්න තේරෙනවද සද්ධා ඉන්ද්‍රියෙන් සද්ධා බලයට යන විදිය දැන් යාතුල බල ධර්මත් වැඩෙන්න පටන් අරන්. දැන් බලන්න සතර සතිපට්ඨානෙ වැඩෙනවා, සතර සම්‍යප්පදාන වීර්ය වැඩෙනවා, සතර ඍද්ධිපාද වැඩෙනවා, ඉන්ද්‍රිය ධර්මත් වැඩෙනවා, බල ධර්මත් වැඩෙනවා. සද්ධාව නිසා ඉතුරු ඔක්කොම වැඩෙන්න ගන්නවා. ඒකයි සද්ධාව බලයක් විදියට පෙන්වන්නේ. එතකොට මොකද වෙන්නේ? යාතුල බොජ්ජංග ධර්ම වැඩෙන්න ගන්නවා. දැන් යාතුල ආර්ය සත්‍යයෙන් බලනකම ඇතුලේ සද්ධාව බලයක් විදියට වැඩෙනකොට බලයක් විදියට වැඩෙනකොට ඒ පුද්ගලයා තුළ දැන් අර නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන කියා ජීවිතේ විදියට කියවගෙන තේරුම් අරගෙන අඳුනගෙන න්යා ඉන්නේ අන්නේ කියවගත්ත අඳුනාගත්ත තේරුම් ගත්ත මට්ටම ඇතුලේ ඒ නාම රූප ධර්මයන් ටික එයා ඒ තේරුම් ගත්ත මට්ටම ඇතුලේ එයා දැන් එයා දිහා බලලා එයාව තේරුම් ගත්ත කෙනෙක් එයා දැස් පියාගෙන පරියංකෙන් දැන් එයා වාඩි වෙනවා එයාට උවමනයි මේ වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරන්න සම්පූර්ණයෙන් ඉවර කරන්න නම් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දේ පෙන්වා දුන්න පාර මොකද්ද භාග්‍යවතුන් වහන්සේ යාට පෙන්වා දුන්නේ ධර්ම වඩන්ට කියලයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ ධර්ම වඩන්ට කියලයි. දැන් යා වැඩිම පිණිස පරියන්කෙන් වාඩි වෙනවා. දැන් යා මේ විදියට ජීවිතය අර ඇඳ ගැනීම වෙනුවට යාට ජීවිතය කියලා වැටහෙන නාම රූප પરම්පරාව පිළිබඳ යාගේ අත්දැකීම තියෙනවනේ. ඒ අත්දැකීම ඔස්සේ යා ඒ නාම රූප ධර්මයන් වෙන වෙනම ඒ ඒ මොහොතේ ඇති වෙන නැති වෙන විදිය ඇස් දෙක පියාගෙන දකින්න දක්ෂ වෙනවා. දැන් යාට අර නොඑක් නොඑක් අරමුණු මේ සිත ඇසුරු නොකරන කමින් එක එක අරමුණු සිත ඇසුරු කරන්නේ නැති කමින් ඇයි ඇස් දෙක පියාගෙන නින්නේ? ඒ නිසා යාට ඒ ගතිය හොඳට සිතට වැටහෙනවා. මේ නාම රූප ධර්මයන් එතන මෙතනම හටගෙන එතන මෙතනම බිඳිල යන විදියට පේන්න ගන්නවා. අන්නේම් පේන්න ගන්නකොට යා තුල මෝරනවා සති සම්බොජ්ජංගේ. ඒ පේනම මට්ටම තුලම ඒ ඇති වෙන නැති වෙන දිස් බල බලා ඒක දුකක් විදියට විමස විමස බලනවා. ධම්ම විජේ සම්බොජ්ජංගය. මේ විදියට නාම රූප ධර්ම ටිකම එයා දුකක් විදියට දකිමින් මේ නාම රූප ධර්මයන් ටික දුකක් විදියට දකින මට්ටම තියෙන්නේ. ඒ මට්ටම කුසලයේ විදියට ගන්නවා. මේ නාම රූප ධර්ම ටික දුකක් විදියට දකින්න බැරි මට්ටම අපේ ජීවිතේ පවත්වන්නේ ඒක කුසලයේ විදියට දකිනවා. එයාට දැන් කුසලා කුසලතාවේ පේන්නේ ධම්මවිජේ බොජ්ජංගේට අනුව. ධම්මවිජේ බොජ්ජංගේට අනුවයි දැන් එයා කුසලා කුසලතාවේ දකින්නේ. ඒ ධම්මවිජේ බොජ්ජංගේට අනුව යා කුසලා කුසලතාවේ දකින්නකොට ඒ දැක්ම නිසා උපදිනෝ ප්‍රීතිය. දැන් එයා තුළ මේ නාම රූප ධර්මයන් ඇස් දෙක පියාගෙන පරියංකෙන් වාඩි වෙලා මේ නාම රූප ධර්මයන් ටික දෙස බලනවා. ඒක ඇති වෙලා නැති වෙලා යන විදිහ මේ භාවනා අධ්‍යක්ෂින් දැන් මේ කියන්නේ. ඇස් දෙක පියාගෙන කළ යුත්තේ කුමක්ද කියලායි මේ කියන්නේ. එතරම් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දක්වා යම් කෙනෙක්ගේ ජීවිතේ මෝරගෙන එනකොට නිවන් මඟ පැත්තට එයා බොජ්ජංග ධර්ම වැඩිම පිණිස පරියංකෙන් එයා වාඩි වෙනවා. මේ බොහෝ තැන්වල පරියංකෙන් වාඩි වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකයි අපි භාවනාව නැතුව මුකුත් බෑ කියලා නිතරම කියන්නේ. දැන් එයා ඇස් දෙක පියාගෙන බලනකොට ආරම්මනග්‍රාහීව නිමී යා විමසන්නේ නිවහල් සිතකින්. ඇයි? එයාගේ සිත ගොඩාක් දේවල් ඇසුරු කරන්නේ. එතකොට යා නාම රූප ධර්මයන්ගේ ඇති වෙන නැති වෙන විදිය වෙන වෙනම බලනකොට සති සම්බොජ්ජංගේ. මේ නාම රූප ධර්ම ටික දුකක් වශයෙන් දකින්නකොට ධම්ම විජේ බොජ්ජංගේ. මේ නාම රූප ධර්මයන් දුකක් විදියට දකින මට්ටම කුසලතාවේ ධම්ම විජේ බොජ්ජංගේ තියෙන කෙනාටයි විරිය සම්බොජ්ජංගේ උපදින්නේ. මේ විදියට දකින කම කුසලයේ විදියට දකිනවා. මේ නාම රූප ධර්මයන්ට මුලා වෙච්ච කම කුසලයේ විදියට දකිනවා. දැන් එයා තුළ උපන් කුසලයක් තියෙනවා විරිය සම්බොජ්ජංගේ. මේ විදියට දකින කම තුළ, ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන් ටික, මේ නාම රූප ධර්මයන් ටික ඇති වෙලා නැති වෙලා යන කම ඇතුළේ, මේක දුකක් විදියට දකින කම ඇතුළේ, ඒක කුසලතාවයක්. ඒ දකින කමම කුසලතාවේ. අමුතු කුසල් නෑ. ඒ දැක්ම තමයි කුසලය. එතකොට ඒක කුසලේ නම් මේ විදියට දැක්කාම සසර හැදෙන්නේ නැහැ නේද කියලා යාට පේනකොට ප්‍රීතියක් උපදිනවා. දුකක් දැනෙන්නේ නැහැ. ප්‍රීති සම්බොජ්ජංගය. එතකොට යා තුල කායික වේදනා පව අතුරුදාන් වෙලා මා පුදුම ආධ්‍යාත්මික සැනසීමක් ඇති වෙනවා. ඒ භාවනා රම්මනේ චර රසවත් එක. ඒ රසේ දැනෙන්නේ නැති නිසානේ අපි භාවනා කරන්නේ නැති. මේ බලන්න අපිට කෙලෙස් එක්කම අපි හැපි හැපි ඉන්නේ එකනේ. මේ විදියට අපි අපේ ජීවිතේ දකින්නකොට යාතුළු උපදිනවා මහා පුදුමාකාර විදියේ ප්‍රීතියක්. පින්වත්, මේත් එක්කම කාය පස්සද්ධියක් ඇතිනවා. ඒ පස්සද්ධියත් එක්කම අපි තුල පින්වත්නි මහා පුදුමාකාර සමාහිත බවක් ඇතිනවා. මේ නාම රූප ධර්මයන් නිසා, ඒ නාම රූප ධර්මයන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීම දැකීමේ මේ සමස්ත සංසිද්ධිය ඇතුළේ පින්වත්නි නොයේක් විතර්ක මත, ਵਿਚාර මත හිත හැසිරෙන්නේ. හැසිරෙන්නේ නැතුව ඒ මොහොතේ හොඳට සිය පවත්වනවා. පස්ස ඒ පුද්ගලයා තුළ පින්වත්නි සමාධියක් තියෙනවා. ඒත් එක්කම යා තුළ පින්වත්නි මේ දැක් එයා මේ විදියට දකින්නකම තියෙන්නේ නාම රූප ගැන නෙමෙයි, මේ විදියට දකින්න මේ මොහොතේ සිත ගැන යා මැදහත් වෙනවා. උපේක්ඛා බොජ්ජංගේ වැඩෙනවා. දැන් එතකොට යා තුළ බොජ්ජංග ධර්මත් වැඩෙනවා. මෙන්න මේ වැඩෙන මට්ටම දකින්න එක සති මේ දැන් මේ විදියට යා තුළ උපේක්ෂාවක් පවතිනවා. මට මේ බඳු උපේක්ෂා සහගතකමක් තියෙනවා කියලා යා තුළ සම්මාදිට්ඨියක් පහළ වෙනවා. එතකොට මේ සම්මාදිට්ඨිය පදනම් කරගෙන ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය ළඟට වැඩෙන්න පටන් ගන්නවා. ඒකයි බොජ්ජංග ධර්මෝලින් පස්සේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන මෙතනද ගන්න. එහෙනම් මේවා වෙන වෙනම වඩන්නත් පුළුවන්. බෝධිපාක්ෂික ධර්ම 37ම එකට වඩන්නත් පුළුවන්. අර මෙදහත් බවක් පවතිනකොට දැම්මට මෙබඳු මෙදහත් බවක් තියෙනවා කියලා එයා දකින්නකම තමයි සම්මාදිට්ඨිය. එහෙනම් උපේක්ෂා බොජ්ජංගෙන් පස්සේ යා තුල සම්මාදිට්ඨිය වැඩෙන්න ගන්නවා. එතනින් පස්සේ සම්මාදිට්ඨියෙන් පටන් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුළු නිවන් මගම අවධාරණය කරලා නැවත මුළු බොජ්ජංග ධර්ම සියල්ලම සම්මාදිට්ඨියක් හදලා භවය අවසන් වෙනවා. එහෙනම් මේ මුළු බොජ්ජංග ධර්ම ඊට පස්සේ මුළු මහත් බෝධිපාක්ෂික ධර්ම මේ සියල්ලම අපි තුල හදන්නේ එකම එක සම්මාදිට්ඨිකත්වය. එහෙනම් මේ බොජ්ජංග ධර්ම 37ම වඩන්නේ සම්මාදිට්ඨිය පිණිසයි. එනිසා මේක ටිකක් බොම් බරපතල කතාවක්, ටිකක් ගැඹුරක් තියෙන එකක්. හැබැයි මේ බෝධිපාක්ෂික ධර්ම මම කියන්න උත්සාහ කළේ මේ බෝධිපාක්ෂික ධර්ම වෙන්වෙන් වශයෙන් වඩලා අමා නිවනටපත් වෙන්න පුළුවන්. එකක් මත එකක් කැපෙන නිසා මේ ටික ඔක්කොම වඩලත් යම් කෙනෙකුට නිවන ස්පර්ශ කරන්නත් පුළුවන්. බලන්නකො එක බෝධිපාක්ෂික ධර්මයක් ඊළඟ බෝධිපාක්ෂික ධර්මයට ජවය දීලා තමයි නිගුණ ධර්ම වැඩෙන්නේ. මේවා වෙන වෙනම හුදෙකලා ඒවා නෙමෙයි. එහෙනම් මේ 37ම එකට එකක් සම්බන්ධයි. ඒ නිසා අන්න මේ විදිහට ඔය පින්නතුන්ලා මේකම වඩන්න පින්නවත්. එහෙම වඩාගෙන අමා නිවන් පිණිස මේ පින්නතුන්ට මේ කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වය හෝමාගම දියගම පදිංචි මියුරියල් නානායක්කාර හපුගල ආදරණීය මෑණියන් ඇතුළු පින්නතුන් දායකත්වයේ දරා තිබෙනවා. මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ පින්නතුන් නමින් මීට වසර 5කට පෙර රෝගාතුරෝ සිට පරලෝසපත් වුණු වල්පොලගේ දුන් අසංක ඉඳුනිල් ආදරණීය පුතණුවන්ට මේ කුසල් අනුමෝදන් වෙලා ඒ අයගේ භවගාමී ජීවිත සුවපත් වෙලා ආයති භවයේ සුවපත් වෙලා සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීට වසර 30කට පෙර පරලෝසපත් වුණු වල්පොලගේ දොන් සෙනවිරත්න ආදරණීය පියතුමන්ටද වසර 3කට පෙර පරලෝසපත් වුණු බුලත් සිංහලගේ ලයනල් පෙරේරා ආදරණීය පියතුමන්ටද මීට වසර 5කට පෙර පරලෝසපත් වුණු නිමල් පෙරේරා ඥාති සොහොයුරාටද වසරකට පෙර පරලෝසපත් වුණු මල්කාන්ති විතානගේ සොහොයුරියටද මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. මියගිය ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින ආදරණීය මෑණිවරු දෙදෙනාටත් පවුල්වල සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කොට තිබෙනවා. එවගේම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් අපගේ දෙමව්පියන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කොට තිබෙනවා. ධර්මශ්‍රවණයට මෙතන රැස්ුණා වූ මේ පින්තුන් සියලු දෙනාටත් ලංකාවේ ලෝකේ ධර්මශ්‍රවණය කරන සියලු දෙනාටත් ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ශක්ඛයෝ